อาจารย์ไม่เคยครับแม่ตุ้มเลยนะเด็กอิตาเลียนฮาริเอต้าซีฮีเอยองก็เลยตอนแรกนะเด็กนี่มองคาบเตจีเยอะมากเลยนะมีมองเตจีทาร์ฮาฟุสเนี่ยอิตาเลียนนะเอบาวาร์นะอุสมาปาฮาลายานะเอบาวาร์นะอิตาเลียนนะอิตาเลียนนะปาฮาลายานะเอบาวาร์นะแต่ก็ซีฮีเอที่อ่านඉතනෙ ඉන්නේ මොකක්ද කියලා අපි සිහිය පිටෝගෙන සිහිය තියෙනකොට එතන වෙන්නේ මොකක්ද කියලා දන්න. ඉඳලා සුභාවේ පහලයන් සුභාවේ. ඉඳලා සුභාවේ පහලයන් සුභාවේ. මේකදී හුස්ම දිගේ හිටගෙන යන්නේ නැහැ ඉස්සෙල්ලා සක්මනේ දිගලාවේ. එක තැනකට අපි අවධානය තියාගෙන ඉන්නවා ඒ අතුල් වෙන පිටයන්. ඒ අරහ ස්මයිල් දැන් මෙහෙ යනකොට ආයෙ හුස්පසී කරන්න දැන් අවධානය යොමු කරන්න. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. දැන් ඔහොම ඉන්නකොට ශබ්ද ඇහෙන්න පුළුවන්. මේ ශබ්ද ඇහෙනකොට මොනවද දැනගන්න? දෙර සත්‍ය දෙර ගහනවා කියලා දැනගන්න. කොහොමද ඒක දැනගත්තේ? සත්‍යයක් ඇහෙන ඇහෙන සත්‍යය කල්පනා කරනවා. ඇසීමයි සිතීමයි. සෝතායතනෙ මනායතන. කණෙන් ඇහෙනවා හිතෙන් හිතනවා. તો කණෙන් ඇහෙනවා කියන්නේ ඇසීම කියන්නේ ශබ්දයක් ගැන දැනගන්නවා විතරයි. ශබ්දය කියන්නේ බෙරයක් නෙමෙයි, රූපයක් නෙමෙයි. ඔය බෙරයක සත්‍යයක් කියන බෙරයක හැඩයක් වෙන්නේ හිත. ඇසීම ගැන කල්පනා කරනවා. එහෙනම් මේ මොහොතේ අපි බෙරය ගැන දැනගත්තේ සිතෙන්. එළියේ තියෙන බෙරය කියනවා නෙවෙයි. හිතෙන් හිතපු දේ දැනගන්න. හිතෙන් හිතපු දේ කියන්නේ එළියේද හිත ඇතුලේද? සිත ඇතුලේ. ତେବେ ଏଇ බව නොදන්න කමට සිහිය නුවණ නැති කමට නේද අපි බාහිර දෙයක් බාරගත්තේ. අනවක හිතට මතක් කරලා දෙනවා. ආයේ දුෂ්මට අවධානය යොමු කරන්න. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. දෙක සිහිය තියාගන්න. මේ ශබ්දය නිසා එළියට දැනගත්තොත් ඒක අනිත් පැත්තට දෙන්නන්න. ඇහුනේ ශබ්දය. ශබ්දය ගැන හිතුවා. හිතපු දේ තමයි ඔය දැනගත්තේ. හිතපු දේ හිතේ නිර්මාණයක් නිසා එළියට එන දේවල් නෙවෙයි. එළියේ තියෙන දේවල් කියලා බාරගත්තේ පරණ කුරුද්දට ලෝකයට ඇවිත් කුරුද්දට. දැන් අපි මේ මොහොතේ සිද්ධ වුණ දේ හිතට පෙන්නලා දෙනවා මතක් කරලා දෙනවා. දැන් වෙන්නේ සත්‍යයක් ඇහෙනවා විතරයි. සත්‍ය කියන්නේ රූපයක් නෙවෙයි. සත්‍ය ගැන කල්පනා කරන ගමන් තමයි ඒ රූපේ හිත හදලා දුන්නේ. හිතෙන් හදපු දේ හිතට හැදුවා. හිතෙන් හදපු දේ එළියේ තියෙන විදිහක් නැහැ. සිත ඇතුලේ සිනින මාත්‍රයක් විතරයි හිතෙන් හදපු දේ හිතට. ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා අපි හිතන්නේ පරණ පුරුද්ද ලෝකෙට ඇති පුරුද්ද. දැන් අපි ලෝකෙට ඇති පුරුද්ද මේ සිද්ධ වුනේ මොකද්ද කියලා හිතට මතක් කරලා දෙන්න. ඒක පෙන්නලා දුන්න ආයෙ විස්මත අවධානය ගත්තා. ඉතලයන් කරපිය පහලයන්. ඉතලයන් කරපිය පහලයන් කරපිය. දෙක සිහිය තියාගන්න. අපිට හිතෙන්නේ එළියේ ඉන්න කුරුල්ලෝ කෑ ගහනවා කියලා. ඒකට උනේ මොකක්ද? පණේ සත්‍යයක් කරනවා. ඒ ගැන හිතන්න ගිහින් ඔය කුරුල්ලෝ කියලා හිතෙන් කිව්වා. එහෙනම් මේ දැනගත්තේ හිතෙන් කියපු දේ. හිතෙන් කියපු දේ එළියේ තියෙන විදිහක් නැහැ. ඇසීමයි සිතීමයි විතරයි සිද්ධ වෙන්නේ. ඇසීමට බෑ කුරුල්ලෝ හදන්න. හිතන කොටයි කුරුල්ලෝ හැදී. හිතපු දේවල් හිත ඇතුලේ නිසා එළියේ දෙන විදිහක් නැහැ. එළියේ ඉන්න කුරුල්ලෝ කියලා බාරගත්තේ පරණ කුරුද්දට ලෝකෙටයි කුරුද්දට. අපි ඇත්ත ඇතුලේ පේනවා. ආයෙ මුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. සමහර විට ඔහොම ඉන්නකොට දැන් කකුල පිටේනවා වෙන්න පුළුවන්. කොන්ද පොළවේ දැනෙන්න ගන්න පුළුවන්. දැන් බලන්න කකුල පිටේනවා කියලා දැනගත්තේ කොහොමද? කාය ස්පර්ශයයි ඒ ගැන හිතනවා මනසෙන්. මොනවද ස්පර්ශය දැනෙනවා? මනසෙන් කල්පනා කරනවා මොකද්ද ඔය? එතකොට කායයෙන් දැනෙන්න පුළුවන් ස්පර්ශය දැනීමක් දෙන්න විතරයි. දැනීම කියන්නේ කකුල නෙමෙයි ශරීරයේ කොටසක් නෙවෙයි. ඒ කියන්නේ හිතන්න ගිහින් තමයි ඔන්න කකුල රිදෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කකුල නිර්මාණය කරන්නේ හිතෙන්. කාය ස්පර්ශය කියන්නේ කකුලක් නෙවෙයි දැනීමක් විතරයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් ඕක දැනීම දෙන්නේ කකුල කියලා කියන්නේ හිත. එහේ කකුල කියන කොටස නිර්මාණය කරේ හිතෙන්. හිතෙන් අඳපු එක අල්ලන්න පුළුවන්ද? දැහැ. එහෙනම් අපි අල්ලන්න පුළුවන් ශරීරේ කොටසක් කලේ මෝඩකම. අරන් දැන් ඇත්ත තමයි ශරීර කොටස් ටික තේින්න ගත්තේ හිතේ නිර්මාණය. ඒවා මේ එළියේ තියෙන අල්ලන්න පුළුවන් ඒවා කියලා පිළිගත්තේ ලෝකෙට අයිති විදිහට. දැන් අපි දන්නවා හිතේ හිතනවා හිත ඇතුළේ. හිතේ නිර්මාණය. ඒ බව නොදන්න නමතයි එළියේ ශරීරයක් මේ මොහොතේ දැනෙන්නේ. ආපහු එනවා හුස්ම. ඉඳලා ගතිය පහළ යන ගතිය. ඉඳලා ගතිය පහළ යන ගතිය. වාහනයක හොන්ද ගන්නයි. කොහොමද දැනගත්තේ? සත්‍යයක් කියනවා ඉතින් හිතනවා. වාහනය කියන එක හිතේ නිර්මාණය. එන්නේ සත්‍ය විතරයි. සත්‍ය කියන්නේ කාර් එකක් නෙවෙයි. වාහනය නෙවෙයි. දෙලින් තියෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ හිතන කොටයි සත්‍යය කොහෙන්ද කියලා කල්පනා කරනවා. කල්පනා කරන ඒවා ඔක්කොම හිතේ නිර්මාණය. ඒවා බාහිරේ තියෙන විදිහක් නෑ. බාහිරේ කියලා ගත්තේ අපේ මෝඩකමට. ඇත්ත ඇහිලෙන් හදන්නවා. ආපහු හුස්මට අවධානය ගන්නවා. ඒක ඇඟතිය පහළ වෙනවා. ආස්වාස්සේ ප්‍රාස්වාස්සේ.
මේ මොහොතේ ඉහළ යනවා කියලා දැනගන්නේ කොහොමද? ආස්වාස්සේ කියලා දැනගන්නේ කොහොමද? මේ මොහොතේ ප්‍රාස්වාස්සයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? කාය ස්පර්ශයයි මන ආයතනයයි. කායයතනයි මන ආයතනයයි. ආයතනයෙන් දැනීමක් දෙනවා මනසෙන් කල්පනා කරනවා. එක මොහොතක දැනීමක් ගත්තොත් ඒක ඉහළ යනවාද පහළ යනවාද කියන්න පුළුවන්ද? බැහැ. දැනීම් කීපයක් එකතු කරගත්තට පස්සේ තමයි ඔය දැනෙන්නේ ඉහළ යනවා. දැනීම් කීපයක් එකතු කරගෙන එක ගැන හිතනකොට ඔහොම දැනෙන්නේ පහළ යනවා. කවුද මේ ඉහළ යනවා පහළ යනවා කියන්නේ? හිත. කයට පුළුවන් දැනීම් ටිකක් දෙන්න විතරයි. දැනීම් කියන්නේ ඉහළ යනවා පහළ යනවා නෙමෙයි, දැනීමක් විතරයි. දැනීම හුස්මක් බවට පත් කරන්නේ හිත, මනස. එහෙනම් මනසෙන් හදපු හුස්ම නහයෙන් පෙන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? බැහැ. අපි ඔබට එළියෙන් පණවල බාරගත්තේ මොඩර්න්. මේ මොහොතේ මේ දැනීමක් ආවා. දැනීම ගැන කල්පනා කරා. කාය ස්පර්ශයෙන් දැනීමක් එනවා. මනසෙන් හිතන. දැනීම කියන්නේ හුස්ම නෙවෙයි. හිතන කොටයි ඒ හුස්ම කියලා දැනගන්න. දැනීම ගැන කල්පනා කරන්න ගියාම තමයි හුස්ම ආස්වාසය හරි ප්‍රාස්වාසය හරි කියලා දැනගත්තා. ඒ දැනගත්තේ නම් හිතෙන්. හිතෙන් හදපුදේ හිත දැනගත්තා. ඒක එළියේ තියෙන දෙයක් කලේ ආයතන මුලාවට. මෝඩනම්. අපහු ඒ දැනීම දිහා බලාගෙන. මොනවද ඔය දැනෙන? සියුම් දැනීම් ටිකක් පරවැත්තී කියලා කිව්වට මොනවද දැනෙනව විතරයි. දැනීම ගැන හිතුවේ නැත්නම් උස්මන් නිර්මාණය වෙන්නේ නැහැ. දැනීමක් විතරයි. ඒ දැනීම දිහා බලන්න. සාකච්ඡා කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න සාකච්ඡා කරන්න. මුලින්ම ඔය කරපු දේ ගැන ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්න. හොඳට පැහැදිලි කරගන්න ඕන මේ ආකාරයෙන් මොනවා හරි පැහැදිලි නැත්නම් අහන්න. මොනවද ඒක කරන්න ඕන?
ආයත දැනෙන වේදනාවද බාහිරයෙන් දැනෙන්නේ නැතුව කියන්නේ පැහැදිලිව අපිට අපි දැන් අභ්‍යන්තරයේ කියලා නිර්වචනය කරන හැමත යටපැත්තෙන් දැනෙන වේදනාව කියලා කියන්න පුළුවන් තත්ත්ව දේවල් වලින් අපිට විතරම පීඩාවල් එනවා. ඒතකොට ඒ අවස්ථාවේදී අර කිතෙන් කිතලා එළියෙන් තිබ්බා කියන එක අපි දන්න වචන වලින් කියන්නේ නැතුව අපිට අජත්ත බහිත දෙක මාරු කරලා ගැනීමෙන් වඩා නිකන් ඒකට වඩා බැරි බරක් ගන්න පුළුවන්කමක් තියෙනවද කියලා? මොකද ඒක බාහිරයෙන් එළියෙන් පිටපත් කියලා ගන්න බෑ නේද? ඇතුළ පැත්තෙන් දැනෙන එක සාපේක්ෂව ගත්තොත් අපිට දැනෙන මට්ටමේ අපිට එතකොට කයයි දැනෙන එකයි අජත්ත බහිද දෙක මාරු කරලා ගැනීම ප්‍රශ්නයක් නැද්ද කියලා අහන්න අඩුගානේ ඒ මට්ටමේ විකාශනය කරගන්න විදර්ශනා.
ඔව් ඒ ප්‍රශ්නයක් අහන්නේ දැන් අපි දැන් ස්පීරාලේ ඉන්නකොට ශරීරයේ ඇතුලේ මොනවා හරි දැනෙන්න පුළුවන්. ශරීරයේ ඇතුලේ කියන්නේ හමට යටි. නේ? එළිය දේවල් නෙමෙයි. නේ? මේ ශරීරයේ තුල මොනවා හරි දැනුණොත්. දැන් කකුල හිලි වැටිලා කියලා දැනෙන්න පුළුවන්.
නැත්නම් ඒ වේදනාවක් දැනෙන්නේ නැති වුණා. ඒතකොට ඒක එළිය එකක් නෙමෙයිනේ. කකුල තුලනේ නේද? ශරීරේ තුල. දැන් අපි හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ මේක බලන්න කිව්වේ කොහොමද කියන තැනට යන්න. දැන් කයට ආйти දැනීමක් නෙවෙයි දැනෙන්නේ. ශරීරයේ තුල කිව්වහම කයට ආйти නේද?
ඒක අජ්ජත් වේවා බහිද්ද වේවා. දැන් අපි ශරීරයේ තුල
අජ්ජත් කියලා සාමාන්‍ය විදිහට වර්ග කරනවා. දැන් අජ්ජත් කයි දැනීමක් දැනෙන. හැබැයි දැනීමක් දැනෙන්නේ මොන ආයතනයේද? කාය. දැන් ඒ බව දැනුනේ ඇහෙන් නෙමෙයි නේද? කනෙන් නෙමෙයි, නාසයෙන් නෙමෙයි, දිවෙන් නෙමෙයි. මොකෙන්ද දැනුනේ? කය. එහෙනම් කාය. සර පළවෙනිදී ආයතනය අඳුරගන්න. ආයතනයක් වැඩ කරලා නැත්නම් දැනගන්න බැහැ. එහෙනම් කාය ආයතනේ වැඩ කරලා තියෙනවා. කාය ආයතනෙට කරන්න පුළුවන් මොකක්ද? දැනීමක් දෙන්න විතරයි. ඒ කියන්නේ ආයතන හයට කරන්න පුළුවන්. ඇහැට දකින්න පුළුවන්. ඇහැට පුළුවන් දාහන්න බැහැ. තර මේ ආයතන හයට කරන්න පුළුවන් වැඩ ටික දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතර. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔය හතරට වඩා දෙයක් මේ කිසිම ආයතනයකට කරන්න බෑ. දැන් දිට්ඨ කියන ක්‍රියාව කරන්න පුළුවන් ඇහැට විතර. අනිත් ආයතන වලට පුළුවන්ද? බෑ. සුත කියන ක්‍රියාව කරන්න පුළුවන් කනට විතරයි, සෝත ආයතනට විතරයි. අනිත් ආයතන වලට බැහැ. මේ නාසයෙන් ශබ්ද අහන්න එහෙම පුළුවන්ද? බැහැ නේ. මුත කියනකොට නාසයයි දිවයි කය. ඒ තුනටම පුළුවන් දැනීම දෙන්න. ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා නේ, දැනීම. ඒ දැනීම කියන එක තමයි මුත කියලා කියන්නේ. හරි. නාසයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි කරන්න පුළුවන් දැනීමක් දෙන්න විතර. ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට කරන්න බෑ. ඒගොල්ලන්ට දකින්නත් බෑ, අහන්නත් බෑ. ඒගොල්ලන්ට පුළුවන් දැනීම මුත කියන ස්වභාවය විතර. හරි. ඊළඟ මනස ගත්තොත් හිතට පුළුවන් හිතන්න විතරයි. ඒ හිතන කොට වෙන්නේ දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙන ගතියට කියනවා විඤ්ඤාණ. විඤ්ඤාණ. හරි. දැන් පැහැදිලිනේ. දිට්ඨ සුත මුත විඤ්ඤාණ. ආයතන හයට පුළුවන් ඔය ක්‍රියා හතර විතරයි. ඔයිට වඩා දෙයක් කරන්න ඒගොල්ලන්ට බැහැ. දිට්ඨ සුත මුත විඤ්ඤාණ. එතකොට දැන් මේ කයේ දැනුනේ මොන ආයතනෙන්ද? මොන ආයතනෙන්ද වැඩේ? කායයි. කාය ආයතනයට පුළුවන් දැනීම කියන මුත කියන එක දෙන්න විතරයි. දැනීම කියන්නේ කකුල නැත්නම් ශරීර කොටසක් නෙවෙයි. දැනීමක්. එනකොට අපිට මොකද වෙන්නේ? මගක් හරි දැනෙනකොට අපි කල්පනා කරනවා. නේ දැනීම ගැන කල්පනා කරනවා. ඔය දැනෙන්නේ කොහෙද? මොකද්ද? එහෙම හිතනවා. හිතනකොට හිතනේද කියන්නේ ඔය කකුල. ඔය හිලිවැටිලා තියෙන කකුල. ඔය විදෙන්නේ කකුල. කකුලද ගෑරියොත් ඔක හරියනවා. ඔවට කියන්නේ කවුද? සිත. කාය ආයතන නෙමෙයි. මන ආයතන. නේද? දැන් මන ආයතනයට පුළුවන් විඤ්ඤාත කියන ස්වභාවය විතරයි. විඤ්ඤාත කියන්නේ දැනගන්න. මන ධම්ම මනෝ විඥාන. මනසට අරමුණු වෙන්නේ ධම්ම. දැන් ඇහැට රූප අරමුණු වෙනවා වගේ, කනට ශබ්ද අරමුණු වෙනවා වගේ, මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ කොහෙද කියන්නේ? එළියද? ධම්ම කියන්නේ මනසෙම නිර්මාණ. අපි හීන දකින්නකොට වෙන්නේ. හීනේ තියෙන්නේ එළියද? නැහැ. හිතෙන්ම හදන දේ හිතෙන් බලන්නේ නේද? අනක තමයි මන ධම්ම මනෝවිඤ්ඤාණ කියන්නේ. ඒක කරනවා කියන්නේ හිතෙන් හදන දෙයක් හිත දැනගන්න. ධම්ම කියන්නේ එතකොට මනසෙම නිර්මාණය. මනෝමය. ඒක තමයි කියන්නේ මනෝකෝපන් ගවා ධර්ම මනෝසෙට්ට මනෝමය මනෝමය. ලෝභනේ රදීමේ වගේ මනෝමය. ධම්ම කියන එක මනෝමය ස්වභාවයක්. මොකද ඒ කියන්නේ මනසෙම නිර්මාණය. ඔය නිර්මාණය කරන්න උදව් වෙන්නේ මොනවද කියලා ඕනම් එනම හොයන්න. ඒ මනසෙන් ඕක නිර්මාණය කරන උදව් කරගත්තු දේවල් ටිකක් තියෙනවා. දැන් දැනුණ දැනීමයි කලින් අත්දැකීම් ටිකයි. නේ ඔය දෙක එකතු කරලා තමයි මනෝමය දේ නිර්මාණය කරන්නේ මේ මොහොත. දැන් ධම්ම කියන්නේ මේ මොහොතේ මනසෙන් තපස් කරන දේ. අතීත දෙයක් නෙවෙයි. නේ මේ මොහොතේ මනසෙන් තපස් කරපු දේ මේ මොහොතේම දැන් ගන්න. එතකොට ඔන්න දැනීම ගැන කල්පනා කරනකොට ඔය කකුල රිදෙනවා. ඒක මනසට නේ. මනසෙන් හදපු දෙය මනස දැනගන්නවා. ඔතන අපිට සිහිය නෝන නැහැ. අපි හිතන්නේ මේ එළියේ තියෙන ශරීරයට අයිති කකුල රිදෙනවා. දැන් ඇත්තටම මේ හිතෙන් හදපු එක හිත දැනගන්නවා. ආයතනින් දැනීමක් දීපු එක වෙනම කතාවක්. හිතපු ටික මේ මනස නිර්මාණයෙන් මනස දැනගන්න. ඒක ඔතන සිහිය නවන නැති කමට තමයි අපි අර ලෝකයට ඇති කුරුද්දට තමයි ඔය කකුල දෙකලා කියලා එළියෙන් තිබ්බේ. එළියෙන් කියන්නේ දැන් මනසට සාපේක්ෂව එළියෙන් තිබ්බා. නේද? හිතේ හදපු දෙයක් කොහොම නොදන්නවට ශරීරේ කොටසක් ශරීරේ කොටසක් කරනම අල්ලලා බලන්න එන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ආයතනවලට අඩු වෙනවනේ. හිතෙන් හදන ඒවා අල්ලලා බලන්න පුළුවන්ද? බැහැ. හිතෙන් හදන ඒවා ඇහැට පේනවද? ඇදීනියක් දැකලා ඇස් දෙක ඇරලා බලනවා. කොහොද තියෙනවද? හිතෙන් හදපු එක එළියෙන් පේන්නේ නැහැ. ඇහෙන් දකින්න බෑ, කනෙන් අහන්න බෑ, නාසයට අහු වෙන්නේ නැහැ, දිවට අහු වෙන්නේ නැහැ, කායට අහු වෙන්නේ නැහැ. හරි. විඤ්ඤාත කියන එක මනස ක්‍රියාකාරකයක් නිසා අනිත් ආයතන වලට ඒක කරන්න බෑ. හරි. දිට්ඨ සුත මුත වගේ විඤ්ඤාත. හිතෙන් හිතන එක හිතේ වැඩ. අනිත් ආයතන වලට ඒක කරන්න බෑ. දැන් ඇහැට දකින්න පුළුවන් වුණාට ඇහැට අහන්න බෑ. ඇහැට හිතන්නත් බෑ. කනට අහන්න පුළුවන් නිසා කනට දකින්න බෑ. කනට ගලදුන බලන්න බෑ. කනට හිතන්න බෑ. තේරුණා නේද? හිතට පුළුවන් හිතන්න. අනිත් ආයතන වලට ඒව කරන්න බෑ. මේ හැම ආයතනෙටම වෙනම කෘත්‍යයක් තියෙනවා. අයත් කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඇහැට පුළුවන් දැකීම විතරයි. කනට පුළුවන් ඇසීම විතරයි. නාසයට දැනීම විතරයි. දිවට දැනීම විතරයි. කනට දැනීම විතරයි. ඊට වඩා ඒවා කරන්න බෑ ඒගොල්ලන්ට. හිතට පුළුවන් සිතීම විතරයි. ඒකට තමයි විඤ්ඤාත කියලා කියන්නේ. හිතනකොට මොනවා හරි දැනුමක් වෙනවනේ නේද? ඒ විඤ්ඤාත. ඒ දැනුමක් වෙන්නේ තේරුම් ගන්න මනස නිර්මාණයන් නිසා එළියේ තියෙන දේ නෙවෙයි. ඒකයි මන ධර්ම මනෝ විඥාන කියන්නේ. හරි. දැන් අපි ඕක නොදන්න කමට උතන සිහිය නොවන නැති කමට අපි හිතන්නේ ඔය ශරීරයේ දෙයක් දැනගත්තා. එහෙම නැත්නම් එළිය දෙයක් දැනගත්තා. ඔය දෙකම එකයි බලනකොට. එළිය බෙරයක් අහනවා දැනගත්තා. කකුල රිදෙනවා දැනගත්තා. දෙකම හිතෙන් කියපු දේවල්. නෑ අපිට ඒ මන ආයතන ගැන සිහිය නොවන නැති කමට ඔක තේරෙන්නේ. ලෝකයට ඇති පුරුද්දට අපි හිතන්නේ මේ කයේ කොටස් දැනගත්තා, එළියේ තියෙන දේවල් දැනගත්තා. ඒක අපි ආපු පුරුද්ද, සසරේ ආපු පුරුද්ද. ඒ පුරුද්ද කියන්නේ ලෝකෙට අහු වුණා. එහෙම නැත්නම් මායයට අහු වුණා කියලා කියනවා. අර හිතෙන් හිතපු දේ එළියෙන් තිබ්බනේ. අර ඉබ්බගේ නරියගේ උපමාවක් තියනවා නේද? කුම්භෝපම සූත්‍රය. ඉබ්බා අතපය ඔළුව එළියට දැම්මොත් එහෙම නරිය කඩාවැටෙනවා. නරිය බලන් ඉන්න බඩගෙන ඉලා ඉබ්බගේ පටුවෙන් ඉඳ කන්නත් බැහැ. අතක් පයක් එළියට දැම්මොත් කඩාවැටෙනවා. අපි දැන් බුදුරජාණන් වහන්සේගේ උපමාව. මොකටද අපේ ආයතන හැරෙන්නේ? හරි. එතකොට ආයතන හයෙන් දැනගන්නේවා එළියෙන් තිබ්බොත් එහෙම අන්න අතපය එළියට ගන්න. ඔය දැනගත්තේ එළිය දෙයක් කියනකොටම මාරයට අහු. නරියා ඉන්නවා කඩාරගෙන. මම කියන්නේ මාරයා ඉන්නවා. පරණ පුරුත්ත දැන් අපේ දැනන්නේ ඔය ධර්මයේ අහලා නැති තාක්කල්. දුකේ දේශනා කියලා තියෙන්නේ. ඕක අහලා නැති තාක්කල් අහලා තියෙන්නේ මාර්ගයද? එන්නේ ආයතනය විශ්වාස කරන එක තමයි අපි කරන්නේ. නේද? ඇහැ තියෙන දේ ඇත්ත, කන තියෙන දේ ඇත්ත, ඇහැ තියෙන දේ ඇත්ත කියන්නේ අර එළියේ තියෙන දේ තමයි නේද? ආ. එළියේ තියෙන දේමයි ඔය දැක්කේ. එතකොට එළියට දාලා ඉවරයි. මාර්ගයට අහු. තව විදිහට කිව්වොත් ලෝකයක් හදන්න. එතකොට ලෝකය කියන්නේ මායя කියන්නේ සත්වය කියන්නේ අනිත් එක මොකද්ද? දුක කියන්නේ ඔක්කොම එකම සිද්ධි. ඒ සමිති සූත්‍ර වල පැහැදිලිව තියෙනවා නේද? සමිති මාර පඤ්ඤා සූත්‍ර. සමිති ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මායя මායයි. මේ මායя මායයි කියලා කියනවා. මායя කියන කෙනා හරි මාර පඤ්ඤාක්තියක් හරි පනවන්නේ කොපමණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැදීනවා නම් එයා පනෝ ආරය ඉන්න ආර පඤ්ඤාක්තිය පනවන්න පුළුවන්. ඇහෙන් දැනගන්න රූප තියෙනවා නම් ඒ ආරය ආර පඤ්ඤාක්තිය පනවන්න. ඔය දෙකෙන් ඉඳන් චක්කු විඥානයක් තියෙනවා නම් ඒ ආරය හෝ ආර පඤ්ඤාක්තිය හරි පනවන්න. ඒ චක්කු විඥානයෙන් දරගන්න මොනවාම හරි තියනවා නම් ඒත් මාරය හෝ මාර පඤ්ඤාක්තිය නැහැ. ඒ විදිහට ඇහැට කිව්වා වගේ කනටත් තියෙනවා. කන හරි ශබ්දේ හරි සෝත විඥානේ හරි සෝත විඥානයෙන් දැක්ව යුතු ධර්මයක් හරි තියනවා නම් ඔන්න මාරයයි. මාර පඤ්ඤාක්තිය පනව ගන්න පුළුවන්. හරි. ඒ විදිහට ලෝකේ ලෝකේ කියන කොපමණකින් ලෝකේ පැනනවාද ඒත් කොපමණයි දැක්ම. සත්‍යය සත්‍යය කියනවා කොපමණකින් සත්‍යය පැනනවාද නැත්නම් සත්ව පඤ්ඤාක්තිය පනව ගන්නවා ඒත් ඔය ටිකම ආයතන හයතන එක කියනවා. ඊළඟට දුකයි දුකයි කියලා කියනවා කොපමණකින්ද මේ දුක පැනන්නේ ඒකටත් කොපමණයි කියන්නේ. අත්ති චක්කු ඇසයිති කර අත්ති රූප රූප ඇති කර අත්ති චක්කු විඥාන අත්ති චක්කු විඥානේ විඤ්ඤාතබ්බා ධම්ම චක්කු විඥානේ දතයිති ධර්ම ඇති කර අත්ති කියන්නේ ඇති කර නේද? මායя ඉන්නවා ලෝකෙ තියෙනවා සත්වයා ඉන්නවා දුක තියෙනවා ඒකේ අනිත් පැත්තත් දේශනා නත්ති චක්කු නත්ති රූප නත්ති චක්කු විඤ්ඤාණ නත්ති චක්කු විඥානේ විඤ්ඤාතබ්බා ධම්ම. එහෙම වුණොත් මායයට ඉන්නත් බෑ සත්වයට ඉන්නත් බෑ දුක හටගන්නෙත් නෑ ලෝකෙ හටගන්නෙ නෑ. මේක තමයි බුද්ධ දේශනාව. ඒක ප්‍රඥාවට තමයි ඒක දෝෂකම. ඒ ආයතන වලින් කියන ඒවා නෙවෙයි. ආයතන ඉක්මවා යන ප්‍රඥාවටයි ඒ ධර්ම දෝෂකම. නිරෝධ ධර්මතාවය.
ඔව්. කියලා පනවගෙන බැලුවත් බැලීම ඇර නැත්නම් ඉතන ආයතන නිමිස. ඇහ කියන්නේ. දැන් ඇහට අපි දැනුත් එහෙම අපිට.
ඇහ කියන්නේ කාය ආයතනෙද කියන එක දැන් ඒක අපි වචන අර්ථ දක්ව ගන්නෑ. අපි ඇහ කියලා සම්මතයේ හිතන එක ඇහ කියනකොට හිතට පේනවා මොකද්ද රූපයක් නේද? සුදු පාට එකක් මැද්දේ කළු පාට බෝලයක් තියෙනවා. එහෙම එකක් පේනව නේද පිට? දැන් මේ අනුන්ගේ හැන්නේ තමන්ගේ හැ කියලා මතක් කරනකොට මගේ හැන්නේ මේ වගේ කියලා නිකන් හිතට පේනවා නේද රූපය? ඈ එතකොට ඒ ඇහැ අපිට හිතෙන්නේ මේ මේ අර මස් වලින් හැදිලා තියෙන කොටස නේද? එතකොට ඕකේ දැන් අර සුදුයින් සුදු පාටට තියෙන කෑල්ල දකින්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඒ කොටස ඇහැ කියන එක සුදුසුද? අපි දැන් කළු බෝලේක තමයි දකින්නවා නම් දකින්නවා නේ සුදු පාට ටික. ඒකට දකින්න බෑනේ. එහෙනම් ඒ ටික පේන්නේ ඇහැ කියනකොට. මනසෙන් එහෙම කිව්වට දැන් උගලින් හොයන්න ඕන ඒ ටික ඇහැට. නැත්නම් තව පොඩි පරීක්ෂණයක් පුළුවන් කැමති නම් කරලා බලන්න. ඇඟිල්ලෙන් ඇනලා නැත්තම් පොඩි අල්පෙත්තක් කරන් චිත්තක් ඇනලා බලන්න. එතකොට පේනවද දැනෙනවද? ඒ සුදු කොටසට ඇන්නොත් එහෙම පේනවද දැනෙනවද? දැනෙනවා මිසක් පේන්නේ නැහැ. ඒ දැනෙන්නේ ඇහැටද කයටද? කය. එහෙනම් ඒක කාය ආයතනය කොටස. දැනීමන්නේ දු පෙනීම දුන්නා දිත්‍ය කියන ක්‍රියාවනේ ඇහැට කරන්නේ නේද? එතකොට අපි ඇහ කියලා හිතලා තියෙන්නේ කයේ කොටසකට කාය ආයතන. මේ පරීක්ෂා කරලා හොයා ගන්න පුළුවන් පේනවද දැනෙනවද? දැනෙනව නම් මුතර මුත කියන ක්‍රියාව කරන්න පුළුවන් කාය ආයතනෙට මිසක් චක් ආයතනෙට නෙවෙයි නේද? එතකොට අපි මේ හිතපු ඇහැ කියන එක කාය ආයතනේ කොටසක් නිසා චක් ආයතනේ කොටසක් නෙවෙයි. දැන් චක් ආයතනේ ඇහැ තියනවාද කියලා දැනගන්න එක විදිහයි තියෙන්නේ. අල්ලලා බලන්න. පේනවනම් විතරයි ඇහැ තියෙන්නේ. දැන් ડોක්ටර් කෙනෙක් ළඟට ගියත් දොස්තර කරන්නේ තෝ ඉලක්කම් අකුරු ටික ඈතින් තියලා ආ දැන් කියවන්න. කියවන්න බැරි නම් පේන්නේ. පේන්නේ නැත්නම් එහෙම ඇහක් තියනවා කියන එකට තේරුමක් තියනවද? බොනික් කටින් ඇහක් තියනවා පේනවද? අපි නිකන් සම්මතයට ගියද ඇහක් තියනවා කියලා එුණාට අර්ථයෙන් ඇහක් වෙන්නේ නැහැ. දැකීමේ ක්‍රියාව කරන්න බැයි නම් ඇහක් පිළිගන්න බැහැ. ඇසීමේ ක්‍රියාව කරන්න බැරි නම් කනක් පිළිගන්න බැහැ. ඇහෙනවා නම් විතරයි කන තියෙනවා කියන්නේ. ඈ? දකින්නවා නම් විතරයි ඇහැ තියෙනවා කියන්න පුළුවන්. අන්ධ කෙනෙකුට ඇහක් තියෙනවා කිව්වට වැඩක් නැහැ. දැකීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. පෙර එක මොකක් වුණත් මේ මොහොතේ ඇහැ උපදින්නේ. හින්දා දකින්නේ. ඈ? දැන් තේින් නැත්නම් ඇහක් තියනවා කියන එකට තේරුමක් නැහැ. දැන් ඇහෙන් නැත්නම් කනක් තියනවා කියන එකට කිසිම තේරුමක් නැහැ. හරිද නේද? ඒක ඇසීම කරන්න පුළුවන් නම් විතරයි කනක් තියෙනවා. දැකීම කරන්න පුළුවන් නම් විතරයි ඇහක් තියෙනවා. නැත්තම් ඒ ඇහක් කනක් තියනවා කියන එකට කිසිම තේරුමක් නැහැ නේද? බොරුවට හදාගත්තු වචන ගොඩක් විතරයි. සංකල්පයක් විතරයි. නේද? ඊළඟ එක තමයි මේ මොහොතේ ඇහ හෝ කන හෝ මේ මොහොතේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? මේ මොහොතේ තමන්ගේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? පේන නිසා. ඇහැ පේනවා නේද? පේන නිසා දැන් ඇහැ පේනවද තමන්ගේ ඇහැ? තමන්ගේ ඇහැ තමන්ට පේනවද? හොඳට බලන්න ඇහැ පේනවද කියලා. ඇහැ පේනවද? ඇහැ පේනවද? පේන ඇහැක් තියෙනවද? දැන් පේන්නේ ඇහැද එළිය තියෙන දේවල්? එළිය තියෙන රූප. තමන්ගේ ඇහැ පේනවද? නැහැ. පේන දෙයක් තියෙනවා කියේ කොහොමද? ඔය පේන්න දෙයක් ඇහැ මොන වගේද? මොන වගේද කිව්වොත් ඇහැ කඳින්න කිව්වොත් නා මගේ ඇහැ නෑ. දෙක බලුවා චිත්‍රයක් පේනවා නේ. මගේ ඇහැ මේ වගේ කියලා නිකන් හිතට පේනවා. ඒක ඇහැටද පේන්නේ හිතටද? හිතට. නේද? ඇහැට ඇහැ දකින්න පුළුවන්ද? දැහැ. දැන් පිහියකින් අනිත් දේවල් කපන්න පුළුවන් වුණාට පිහියෙන් පිහිය කපන්න පුළුවන්ද? දැහැ. නේද? ඇහෙන් පුළුවන් ලෝකේ අනිත් සීරම දකින්න. ඇහැ දකින්න පුළුවන්ද? දැහැ. එහෙනම් ඔය ඇහැ කවදාවත් දැකලා තියෙනවද? දැක්කනම් මොකෙද්ද දැකලා තියෙන්නේ? ඇහෙන් නේද? ඇහැ දකින්න බැහැ. මේ මොහොතේ ඇහෙන් ඇහැ දකින්න බැරි නම් අතීතේ දැකලා ඇති. අතීතේ මොන ඇහෙන්ද දන්නේ නැහැ දැක්කේ. කාගෙන් හරි නැරට ඉල්ලගෙන වෙල්කෝ. දැබැ. මේ මොහොතේ ඇහැ දකින්න බැරි නම් අතීතේ ඔය ඇහැ දකින්න විදිහකුත් නැහැ. අනාගතේ ඔය ඇහැ දකින්න විදිහකුත් නැහැ. කවදාවත් දකින්න ලැබෙයි කියලා හිතන්නත් බැහැ. ඔන්න ඔය ප්‍රශ්න ටික අහනවා මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ. ඊළඟට ඇහෙන් දැනගන්න රූප. මේක ටිකක් හිතන්න ඕනේ.
හලෝ කවුද? මේ වෙලාවේ භාවනා වැඩසටහනක ඉන්නේ. මේ තව පැය දෙකකින් විතර ළඟ වෙනවා. මනස්පාන භාවනා වැඩසටහන එක වෙනකම් යනවා.
නෑ එතකොට අපි පරීක්ෂණය කරන්න ඕන මේ මගේ ඇහැ අනුන්ගේ නෙමෙයි නะ තමන්ගේ ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද අපිට කියන්නන්නේ පේන නිසා පේන්නේ හැබැයි ඇහැ නෙමෙයි වෙන දේවල් පේන හින්දා පේන්න නම් ඇහැ තියෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා නේද? පේන්න නම් ඇහැ තියෙනවා නේද? ඒ ඇහැ කාගේද? අනුන්ගේද තමන්ගේද? අනුන්ගේ හැටින් බලන්න නම් අමාරුයි නේ. බලනවා නම් බලන්න ඕන තමන්ගේ හැමයි බලන්න ඕන. වෙන හැකින් ගෙදර තියලා එහෙම ආවද ඇහැ? නැහැ. ඇහැ හොරුන්ට ගන්න බැහැ. නේද? නැත්නම් ඉතාලියස් ටික හොරගම් කරගෙන ඉන්න බලන්න පුළුවන්. බැහැ තියනා නම් ඒක තමන්ගේමයි. නේද? එහෙනම් ඔය තියෙන ඇහැට තියෙනවා කියලා හිතන ඇහැට කියන අජ්ජත් රූපය. නේද? ඇහැ කවදාවත් බහිද්ද වෙන්න පුළුවන්ද? බාහිරේ එහෙම තියෙන්න බෑ. එළියේ තිබ්බොත් ඒ ඇහෙන් දකින්න පුළුවන්ද? බැහැ. එතකොට ඇහ කියන එක අජ්ජත්. ඇහෙන් දැනගන්න රූප බාහිර. ඇහ අජ්ජත්යි. ඇහැට අරමුණ වෙන රූප බාහිර. එතකොට මේ ඇහැටයි රූපවලටයි කියන රූපස්කන්ධය කියලා. ඒ වගේ කනටයි ශබ්දවලටයි කියන රූපස්කන්ධය. අජ්ජත් කන කනට අරමුණු වෙන ඒවා බහිද්ද ශබ්ද. නේද? ඒ කියන්නේ නාසය අජ්ජත් නාසයෙන් දැනගන්න ගඳ සුවඳ බහිද්ද. දිව අජ්ජත් දිවට අරමුණු වෙන රස බහිද්ද. කය අජ්ජත් කයට අරමුණු වෙන ස්පර්ශ මොනවා හරි තියෙනවා නම් පොට්ටබ්බ කියලා කියනවා. ඒ ඔක්කොම බහිද්ද. හරි? හැබැයි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේදී ඔක තව ටිකක් අපිට හිතන්න ඕන. දැන් කය ඇතුලේ මොනවා හරි දැනෙනවනම් බඩගින්නක් දැනෙනවා. නේද? ඒ දැනීම කොහෙන්ද? ඒ කායයෙන්ම. මතකද යාළුවනි, එහෙම දැනීමක් ආවත් කයයි කයට හැපෙන ස්වභාවිකුයි තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට හැබැයි බහිද්ද කිව්වට කය ඇතුලේමයි ඒ බහිද්ද. බඩ ඇතුලේ තමයි දැනෙන්නේ. එතකොට ඔව් හිසේ එක. ඒ කියන්නේ කය කය ඇතුලේත් කය ස්පර්ශ දැනෙන්න පුළුවන්. දැන් මේ විස්තර කරන්නේ මතක තියාගන්න අපි දන්න දේවල්. අපි දැනට දන්න දේවල්. ඒ කියන්නේ ලෝකයා දන්න දේවල්. ඔක ලෝකෝත්තර ධර්ම නෙවෙයි. ඔව්. ඔව්. ඒක මොකක් හරි හැදෙනවා නම් බාහිර දෙයක් නැහැ නේද? අනිත් අතින් අතවලුවෝ එකකට බාහිරයි අනිත් අත අජ්ජයි. ඒක කියන්නේ. ඒක තමයි දැන් හොයි පේනවා නේද මේ අජ්ජත් බහිද්ද බෙදෙන එක ටිකක් සාපේක්ෂයි කියන්නේ. එකකට එකක් සාපේක්ෂයි. දැන් තමන්ගේ අත් දිහා බලන්න. මොකෙන්ද බලන්නේ? ඇහ. මොකක් දිහාද බලන්නේ? අත් දිහා. දැන් ඇහ අජ්ජත්ද බහිද්දද? අජ්ජත්. අත බහිද්ද. දැන් පොඩ්ඩක් වැඩි වරදි. නේ? ඇහැගෙන කතා කළොත් ඇහැ අජ්ජත්යි ඇහැට පේන ඔක්කොම බහිද්ද. ඒක හරි. ඇහැට සාපේක්ෂව අත බහිද්ද. කරන්න දෙයක් නැහැ. තමන්ගේ අත උනත් බහිද්ද. ලෝකෙට අයිති මේ ලෝකෙන් කොටස මගේ කරගත්තට කරන්න දෙන්නේ නැහැ. දැන් අපි මේ ශරීරය කියලා ඔක මගේ කරගත්තට ඔය ශරීරේ මොකෙක් හරි ඇහෙන දෙයක් නැති සතෙක් ජීවත් වෙනවා නම් එයාට එයාගේ ගෙදර පණුවෙක් එහෙම ඉන්නවා නම් එයාගේ ගෙදර එයාගේ ආහාරය. අපේ කතාවක් එයා දන්නේ. මේක මගේ ගෙදර. මේ මගේ කෑම. එහෙම නේද එයාට? අපි කියනවා නෑ නෑ ඔයාගේ නෙමෙයි මේක මගේ. හරියට අර ගෙදරක් ඉදමක් වෙන් කරන ගන්නවා වගේ තමයි. ගහ ගන්නවා වැඩ. නැත්නම් තාප්පය. මේක මගේ. ඕක අල්ලලා තව කෙනෙක් ගන්නාම සිද්ධ කරන්නේ. එයා ඒක මගේ කියනවා නෑ ඉතින් රට පණුවයි තමනේ ඉතින් ලොකු රට වලට යන්න පුළුවන් රටේ ඉන්න පණුවයි හරි, ඔය දැනේ හිතන්න දෙයක් කියන්නේ. එතකොට දැන් ඔය අපි සම්මතයට පිළිගන්න විදිය. සම්මත ලෝකයා දැනගන්න විදිය තමයි මේ. ඒව අපි සම්මතය යනවා අජත්තයි බහිද්දයි කියලා බෙදෙනවා. හරි. ඒතර බුදුහාමුදුරුවෝ හොයන්න කිව්වේ සම්මතය ගැන නෙවෙයිද? නෑ. ඔන්න අතන තමයි කරන්නේ. බුදුහාමුදුරුවෝ හොයන්න කිව්වේ තමන් දන්න දේ ගැන. වෙන දෙයක් ගැන නෙවෙයි. තමන් පිළිගන්නා නම් මේක අජත්ත රූපේ කියලා ඒක ගැන හොයන්න විදිහක් තියෙනවා. තමන් පිළිගන්නා නම් මේක බහිද්ද රූපයක් කියලා ඒක ගැන හොයන්න බිව්වා. දැන් ලෝකෙට ආයේ විදිහට අජත්ත බහිද්ද තියෙනවා. නේද? අපිට ඇහැකනාසය දිව ශරීරය තියෙනවා. ඒවට අහු වෙන අරමුණුත් තියෙනවා. ඔය තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ ලෝකයාට ඇත්ත. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනීය ඇත්ත නෙවෙයි. පවතින යථාභූත ස්වභාවය නෙවෙයි. පවතින යථාභූත ස්වභාවයේ දකින්න නම් බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙලක් දෙන්නවා. මොකක්ද වැඩ පිළිවෙල? කායානුපස්සනාව. නැත්නම් සතර සතිපට්ඨාන. ඉති අජත්තං ආකායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඉති අජත්තං කියනකොට ඇහැ කන නාසය දිව ශරීරය. බහිද්ද කියනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. නේද? දැන් ඔය ටික අඳුරගත්තා කියන්නේ ධහම දැක්කා නෙමෙයි. ලෝකෙට ඇවිත් ඉඳන්. අජත්ත ටික මොනවාද බහිද්ද ටික මොනවාද දැන් සාපේක්ෂව දාගත්තා. ඒක ලෝකෙට ඇවිත් දැන්. ලෝකෙට ඇවිත් දැන්. ලෝකයාට ඇත්තා. පවතින ඇත්ත නැත්නම් යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න නම් කායවස්සනාව වඩන්න ඕනේ. කායේ කායවස්සී විහෙරති වෙන්න වෙනවා. ඉති අජත්තං ආකායේ කායවස්සී විහෙරති බහිද්ධාවා කායේ කායවස්සී විහෙරති වෙන්න වෙනවා. අජත්ත ඇහැ දැනගත්තට ඇහැට අරගෙන යන බහිද්ද රූප දැනගත්තට තාම කායවස්සනාව වැඩුවද? නැහැ. බුදුරජාණන් වහන්සේ දෙන්නපු මාර්ගේ පටන් ගත්තේවත් නැහැ. දැන් ඔන්න ඔය කොටසට කියනවා ඉති රූපං. මෙන්න මේකයි අපි දන්න රූපේ. ඇහැ කියලා රූපයක් තියෙනවා. ඇහැට අරමුණ යන රූපයක් තියෙනවා. ඒක අපිට දැන් පටන් ගන්න ඔන්න විදර්ශනා කරන්න අරමුණක් තියෙනවා. හරි. අජත්ත රූපෙකුත් තියෙනවා, බහිද්ද රූපෙකුත් තියෙනවා. අජත්ත රූපය ඇහැ, බහිද්ද රූපය ඇහැට අරමුණ ඇහැ නිසා දැනගන්න එළියේ තියෙන රූප. දැන් ඔකේ පවතින ඇත්ත තේරුම් ගන්න ඕන නම්, යථාභූත ස්වභාවය තේරුම් ගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙලක් දෙනවා. කායනුපස්සනාව. කායනුපස්සනාව වඩන්න කියන්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න කියලා කියනවා නේද? එහෙම වුණොත් තමයි කායනුපස්සනාව වඩන්නේ. කායනපස්සන වැඩුවොත් අවබෝධයක් එයි. ප්‍රඥාව වැඩි. දැන් තාම තියෙන්නේ ලෝකෙට ඇවිත් දැනුමනේ, දැක්මනේ. දැන් ලෝකෙන් එතර වෙන අවබෝධයෙන් නම් කායනපස්සනාව වඩන්න වෙන මාර්ග නැහැ. ඒකත් අපිට කියන්න. ඒකායන වරන් දික්ක වේ මඟු. සත්තානං සිද්ධිය යදිදාන් චත්තාරෝ සතිපට. එතකොට මේවයි අත්‍ය දකින්න වෙන මාර්ග නැහැ. සතර සතිපට්ඨානේ ඇරෙන්නේ. එහෙනම් කයට අහු වෙන රූපස්කන්ධයට අහු වෙන ඇහැ රූප, කන ශබ්ද, නාසය ගන්ධය, දිව රස, කය පොට්ටබ්බ. ඔය ටිකනේ රූපස්කන්ධේ නේද? එතකොට ඕවයි ඔය අපි දන්නේ. අජත්ත බහිත් දැන් ඔයයි ඇත්ත දකින්න වැඩ පිළිකරක් තියෙනවා. තාම මතක තියාගන්න ඇත්ත දැක්කේ නැහැ. පවතින ඇත්ත දැක්කේ නැහැ. පවතින ඇත්ත දකින්න වැඩ පිළිවෙලක් බුදු කෙනෙක් දේශනා කරනවා. ඒක තමයි කාණ ප්‍රශ්න. ඉති අජත්තං වා කායේ කායන් පස්සේ විහෙරති දහින්දාවා කායේ කායන් පස්සේ විහෙරති. එතකොට අජත්ත එකයි දහින්ද එකයි ඇත්ත දකින්න ඕන නම් කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති කියන දැනෙන් පටන් ගන්න. සමුදය ධම්මය කියන්නේ මොකද්ද? හටගත්තු හැටි. නේ? හටගත්තේ කොහොමද? කියලා දැක්කොත් සමුදය ධම්මානුපස්සී වෙනවා නේද? දැන් එහෙනම් අපි අජත්ත රූපේ හටගත්තු හැටි බලන්න වෙනවා. බාහිර රූපේ හටගත්තු හැටි බලන්න වෙනවා. එහෙම වුණත් නේද කායනිපස්සනාව පටන් ගන්න. සමුදේ ධම්මානුපස්සී වෙන්න පුළුවන්. හටගත්තේ කොහොමද? දැන් හොයන්න ඕන ඇහැ හටගත්තේ කොහොමද? කොහොමද ඇහැ හටගත්තේ? ලෝකේ ඇති මට්ටමට නම් ડોක්ටර්ස්ලා වෙනනම් කියයි ඔගේ කාටියක් තියෙනවා මෙහෙම තියෙනවා මේවා තියෙනවා මේ මෙන්න මේ ලේන හර තියෙනවා ස්නායු තියෙනවා ඈ තව ටිකක් ගැඹුරු පිළියත් පරමාණු වලින් මේවා හැදිලා තියෙනවා ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන තියෙනවා ඒ වගේ ක්‍රමයක් තමයි මේකේ සමක්මස් එක එක જાති තියෙනවා ඒව හැදිච්ච සතර මහා ධාතුව නැත්නම් රූප කලාප තියෙනවා ඕක එකමත් තමයි. එතකොට ඇහැක් තරම් කපලා කොටලා බැලුවොත් ඕවා ටික හොයාගන්න පුළුවන්. එතන ඇහැ කියන එකයි ඇහැ හැදිච්ච කෑලි එකයි සමුදය. එතකොට ඒක තමන් තුලින්ද එළියෙන්ද හොයන්නේ? එළියෙන් බාහිර. එතකොට තියනවා කියලා හිතන ඇහැ අපි කපලා කොටලා බලනවා හැදුනේ කොහොමද? ඒකේ දෙවෙනි ක්‍රමය තමයි මේ මොහොතේ දැන් බුදුරජාණන් වහන්සේගේ පරීක්ෂණය හැටිස්සෙම මේ මොහොතේ පච්චුප්පන්න යෝධනම් තත්තතත් විපස්සිත. ඒ කියන්නේ අතීතය හැගෙනත් නෙමෙයි අනාගතය හැගෙනත් නෙමෙයි වර්තමානය හැගෙනයි පරීක්ෂණය කරන්න කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම වර්තමානය හැටියන්නේ මොකද්ද? කොහොමද ඇහැ තියෙනවා කියලා දන්නේ? පේන නිසා. පේන නිසානේ ඇහැ තියෙනවා කියලා දැනගත්තා. ඇහෙන නිසානේ කන තියෙනවා කියලා දැනගත්තා. නේද? දැන් පේන නිසා නම් ඇහැ දැනගත්තේ ඇහැ පේනවද? නැහැ. පෙනිලා තියෙන්නේ රූප. අපි දැනගත්තු ඇහැට පෙනිලා තියෙන්නේ රූප මිසක් ඇහැ පෙනිලා නැහැ. එන අපිට කියන්න වෙනවා රූප වේන නිසායි ඇහැ තියෙනවා කියලා දැනගත්තා. කිව්වත් හරිනේ. ඇහැ පේන නිසා ඇහැ තියෙනවා කියලා දැනගත්තා කිව්වොත් වැරදි. නේ? එතකොට අපි මේ තියෙනවා කියන ඇහැ කවදාවත් දකින්න පුළුවන් ඇහැද්ද? බෑ. එහෙනම් ඔය ඇහැට කියනවා අනිදස්සනයි කියලා. මේ ඇහැ කියන එක කවදාවත් දකින්න බෑ. ඇහැ කියන දෙයක් ගැන හිතා ගන්නවා මිසක් කවදාවත් ඇහැට අරමුණ වෙන ධර්මතාවයක් නෙවෙයි ඇහැ කියන්නේ. දැන් රූප නම් සනිදස්සනයි. රූප දකින්න පුළුවන්. රූප දකින්න පුළුවන්. රූප සනිදස්සනයි. ඇහෙන් දකින්න පුළුවන්. ඇහැ කියන එක දකින්න පුළුවන්. බෑ. හැගෙනේ කවදාවත් දැක්කේ නැහැ. අනිදස්ස. කවදාවත් දැකලා නැති එකක් තමයි අපි තියනවා කියලා හිතාගෙන. අනිදස්ස. දකින්න. දර්ශනය. අනිදස්ස කියන්නේ දකින්න පුළුවන්. අනිදස්ස කියන්නේ දකින්න බැහැ. හ්ම්? එතන තමන්ගේ හැ කවදාවත් දැකලා තියෙනවද? කණ්ණාඩියෙන් නම් දැකලා තියෙනවා නේ. දැක්කනම් කියලා බලව කණ්ණාඩියෙන් දැක්කා කියලා හිතා. එතකොට කණ්ණාඩියේ තියෙන ඇහැ කියන්නේ ප්‍රතිබිම්බයක්ද තමන්ගේ ශරීරයේ ඇහැ ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයක් දැක්කට ඇහැ දැක්කට යන බෑ නේද ඇහැ වගේ දෙයක් දැක්කට ඇහැ දැක්කට යන බෑ නේද දැන් ෆොටෝ එකක් දිහා බලලා කියන අන්න මගේ ඇහැ ඒ ඇහැද දැක්කේ ඇහැ වගේ එකක් ඇහැ දැක්කට යන බෑ ඇහැ අනිදස්සන නේ ඒ දැක්කේ ඇහැ නම් ඒක දැක්කේ මොකෙන්ද කණ්ණාඩිය දෙන්නේ ඇහැ නම් ඒ ඇහැ දැක්කේ මොකෙන්ද එහෙනම් ඒ දැක්කේ තමන්ගේ ඇහැ වෙන්න බෑනේ පැහැදිලි නේද ඒතර කණ්ණාඩියෙන්වත් තමන්ගේ ඇහැ දකින්න බෑ ඔය කණ්ණාඩියෙන් තියෙන එක බලන්න අත ඇහැක් ඕනේ ඒ ඇහැ දකින්න බෑ නේද කණ්ණාඩි දෙන ප්‍රතිබිම්බයක් නම් දැකලා ඇති ඒක තමන්ගේ ඇහැද නෑ එතකොට අපි මේ ඇහැ මන් දන්නවා කිව්වට වැරදි විශ්වාස ඇහැ මන් දැකලා තියෙනවා කිව්වට කවදාවත් දැකලා නැහැ දකින්නත් නැහැ පුළුවන් නම් හොයලා බලන්න ඇහැ පේනවද තමන්ගේ ඇහැ තමන්ට දකින්න බැහැ අපි ඉඳන් ඉන්නවා ඔබ දැකලා එන්නට දැන් බුද්ධ දේශනාවල තියෙන ඇහැ දකින්න බෑ. ඒ ඇත්ත කියලා බලනවා මේ පරීක්ෂණය කරනකොට. නේද? දැන් මේ මොහොතේ අපිට ඇහැ දකින්න බැරි නම්. තමන්ගේ ඇහැ තමන්ට දකින්න බැරි නම්. ඉතින් අතීතේ දැකලා තියෙන විදිහක් නැහැ. අනාගතේ දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔය දැකලා නැති එකක් ගැනයි අපි දැක්කා කියලා හිතන්නේ. නේද? එතකොට ඔන්න දැන් හොයන්න යනවා එහෙනම් ඇහැ තියෙනවා කියලා දන්නේ කොහොමද? පේන නිසා. මොනවා පේන නිසාද? රූප පේන නිසා. අපි හිතන් ඉන්නවා රූප පේන නම් ඇහැ තියෙනවා. හැබැයි ওই චක්කායතන කියන එකට කරන්න පුළුවන් එක වැඩයි. මොකද්ද? දැකීම. දිට්ඨ දැකීම කියන්නේ ඇහැද? දැකීම කියන්නේ ඇහැ නෙවෙයි. දැකීම කියන එක එක සිද්ධියක්. ඇහැ කියන එක තව දෙයක්. නේද? දැකීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. මේකට ඇහැ කිව්වොත් වැරදි. දැකීම කියන්නේ ඇහැ නෙමෙයි. දැකීම කියන්නේ රූපක් නෙවෙයි. දැකීම දැකීමක් නේද? රූප දැක්කා කියන්න පුළුවන් ඇහෙන් දැක්කා කියන්න පුළුවන් හැබැයි දැකීම කියන්නේ රූපක් නෙමෙයි ඇහක් නෙමෙයි එහෙනම් ඇහි ඔය ඇහෙන් දැනගන්න රූපයි ගැන කතා කරන්න පුළුවන් අපිට දැකීම නිසා නෙමෙයි දැකීම සිද්ධන්නේ නැත්තම් පෙනුන්නේ නැත්තම් ඇහැ ගැන කතා කරන්නත් බෑ රූප ගැන කතා කරන්නත් බෑ හැබැයි මේ දෙකම පෙනීමට අයිතිත් නැහැ පෙනීම කියන්නේ ඇහත් නෙමෙයි රූපත් නෙමෙයි. පෙනීමට අමතරව පෙනීම නිසා අපි හදාගත්තු જાති දෙකක් තමයි ඇහැයි රූපයි. පෙනීම බව නොදන්නකම්. දැකීම බව නොදන්නකම්. ඇහැකුත් හදාගත්තා රූපෙකුත් හදාගත්තා. සටහන කියන එකත් හදාගන්න. පෙනීම කියන එකට පෙනීම විතරයි. පෙනීම බව නදන්න කමට ඔබට එකතු කරන ඔක්කොම අපේ අවිද්‍යාව මත ඇගෙන ඇත්ත ඇති හැටි නදන්න කමට එකතු කරන දෙයක්. පෙනීම පමණක් බව නදන්න කමට අපි ඒකට එක එක ඒවා එකතු කරනවා. එහේ එකතු කරනවා, රූප එකතු කරනවා. එතකොට ඒ එකතු කරපු ಜಾති දෙකක් නේද මේ අජ්ජත් බහිද්ද කියලා අපි දාගත්තේ. ඇහැ අජ්ජත්යි රූප බහිද්දයි. ඒ දෙකම පෙනීම නෙමෙයි. පිළිගන්නවා නේද? පෙනීම සිද්ධියට අයිති නැති තව જાති දෙකක්. ඇහැ කියන එකයි රූපය. ඒකට අජ්ජත් බහිද්ද කියන ඒවා පෙනීම පෙනීම බව නොදන්න කමට එකතු කරපු දෙයක්. එහෙනම් පෙනීම පෙනීම බව කියන තැන සිහිය නොවන නැති කමට ලෝකෙට අරදි තුරුද්දට එකතු කරපු දෙයක් තමයි ඇහැයි රූපයි. හැබැයි අපි විශ්වාස කරන්නේ ඇහැයි රූපයි කියන හින්දා තමයි පේන්නේ. හෑ තේනන රූපයක් තියෙන්නේ නැහැ බැරි ඇහක් තියෙන්නේ නැහැ බැරි කියලා තමයි අපි කියන්නේ. ඒක ලෝකයාට ඇත්ත. ඇහැ රූපේ තියෙන හින්දා තමයි පේන්නේ. ඒ ලෝකෙට ඒක පවතින යථාභූත ස්වභාවය නෙවෙයි, ආර්ය දර්ශනය නෙවෙයි. ආර්ය දර්ශනය තමයි ඇහත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අජ්ජත් ආයතනයක් මේ නොදන්න කම මත මෝඩකම, බහිද්ද ආයතනෙත් මෝඩකම. ඒකට අජ්ජත්යේ ඒකාන්තයක්, බහිද්දේ තවාන්තයක්. මැද ඉන්නේ කවුද? විඥානය. විඥානය කරපු මායාවක් ඔය දෙපැත්තට බෙදලා පෙන්නන. අජ්ජත් ඇහැ තියනා කිව්වෙත් විඥාණයෙන්, බහිද්ද රූප තියනා කිව්වෙත් විඥාණයෙන්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය විඥානේ මායාකාරී, මැජික්කාරී. අපි මොකද කරන්නේ? මැජික්කාරය කියන දේ ඇත්ත කියලා බාරගන්න. ඇහැ රූපකුයි තියනා, ඒ හින්දා තමයි පෙන්නේ. සිද්ධ වුණේ පෙනීම ගැන සිද්ධිය විතරයි සිද්ධ වුණේ. ඇහත් මෝඩකමට පැනෙව්වේ පෙනීමට අයිති නැති දෙයක්. රූපෙත් මෝඩකමට පැනෙව්වේ පෙනීමට අයිති නැති දෙයක්. හරි. ඒක එකපාරට තේරුම් ගන්න අමාරුයි. නේද? අපි ඉන්නේ ලෝකෙ තරිත තුනක්. දැන් බල්ලා වතුරට එනකොට ඌ හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා. ඌ හිතන්නේ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ. නේද? බල්ලාගේ මානසිකත්වෙට හිතෙන්නේම බල්ලෙක් අර එළියේ ඉන්න හින්දාමයි පේන්නේ. අපේ මානසිකත්වෙට අපිට හිතෙන්නේ අර එළිය දෙයක් තියෙන හින්දාමයි පේන්නේ. ඔක ලෝකෙටයි. බල්ලට හිතෙනවා එළිය බල්ලෙක් ඉන්න හින්දාමයි තේරෙන්නේ. අපිට හිතෙනවා අර පොල් ගහක් අතර තියෙන හින්දාමයි තේරෙන්නේ. ඒ දෙකම එකයි. ඔය දෙකටම කියනවා ලෝකිතයිති දැක්ම. ඕකයි යථාභූත ස්වභාවය නම් නෙමෙයි, පවතින යථාර්ථය නෙමෙයි, ඇත්ත නෙමෙයි.
සර්,
ඔතන විඥානයේ තියෙන සෙල්ලමක් කියලා දෙන්නේ අපිට. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා විඥානේ මායාකාරයයි. අපිට විඥාන කීයක් ඇති වෙනවද? චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ආයතන හයෙන් තමයි විඥාන පහළ වෙනවා නේද? එතකොට ඔය විඥාණයෙන් කියන දේ අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ආයතන හය අපි විශ්වාස කරනවා. ආයතන හයයි මායයි. මාරය නිකර්මී තමයි අපි විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ විකර්මී නෙවෙයි තාම. තාම විකර්මී නෙවෙයි මාරය විතර. මේ හින්දා තමයි සසරේ යන්නේ. ලෝකෙන් ඈතර වෙන්න බෑ. මාරයට අහුවෙලා. ආයතන හයට අහුවෙලා. ආයතන හය විශ්වාස කරලා ඇත්ත හොයන්න ගියොත් ඇත්ත අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හය ඉක්මවාය. ඇහැට අහු වෙන්න එපා. ඇහෙන් පෙන්නන රූපෙට අහු වෙන්න එපා. ඒගොල්ලෝ මායය. ඇහැ මායය, රූප මායය. ඇහැ තියනා නම් මායය. රූප තියනා නම් මායය. චක්කු විඥාන තියනා නම් මායය. චක්කු විඥානෙන් දරගත යුතු ධර්ම තියනා නම් මායය. අර මායය කිව්වත් එකයි, ලෝකෙ කිව්වත් එකයි, සත්‍යය කිව්වත් එකයි, දුක කිව්වත් එකයි. මේ බුද්ධ දේශනාව. හරි. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ පවතින ඇත්ත දේශනා කරලා ඔන්න ඕවයි එතර වෙන හැටි කියාද. මායාවෙන් එතර වෙන්න, දුකෙන් එතර වෙන්න, ලෝකෙන් එතර වෙන්න, මේ සත්‍යයෙන් එතර වෙන්න. ඔවා මුලාවෙන් හදපු දේවල්. කියන ධර්මතාවය පෙන්වලා දෙනවා. ඒක පෙර නොඇසූ විරු ධර්ම. බුදු කෙනෙකුට විතරයි අවබෝධ වෙන්නේ. උබ්බේ අනුසුතේ සුදානසු. වෙන කිසිම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, ප්‍රඥයෙකුට, කිසියම්ම කෙනෙකුට අවබෝධ නොවිච්ච දෙයක් තමයි මේ අවබෝධ වුණේ කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේදීම පළවෙනි සූත්‍ර දේශනාවේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උබ්බේ අනුසුතේ සුදානසු. පෙර නොඇසු විරෝධය. ඒකට මතක තියාගන්න. අපිට මේ ලැබිලා තියෙන්නේ අන්නේ එහෙම අවබෝධ කරගත්තු බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ පවතින කාලය. ඒකයි මේක මහා වාසනාව. ෂණ සම්පති. එතකොට එක්කෙනා ධර්මයේ පස්සේ එළිය කියන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකක්ද කියන එක ඊ හොයන්න. මේ වෙනකම් මොකක් හෙව්වත් කමන්නේ. දැන් ඉඳලා හරිය අපි පටන් ගන්නවා බුද්ධ දේශනාව මොකක්ද. බුදුරජාණන් වහන්සේ මේ ඇත්ත දකින්න දෙන්නපු මාර්ගය මොකද්ද? සතර සතිපට්ඨාන. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පටිච්ච සමුප්පාද. කෙනෙක් පටිච්ච සමුප්පන්න කාදී දැක්කොත්, ඉදප්පච්චේතව දැක්කොත් ධම්ම දැක්කා. එතකොට දැන් ඇහැ පටිච්ච සමුප්පන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. රූපෙත් පටිච්ච සමුප්පන්නයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවයි. ඔබ බුදු කෙනෙක් ඇත්තට ඉහෙට ගන්න දේශනා කරනවා මිසක් අපිට ඕක හිතා ගන්න බෑ. ඇයි ගහ අවිද්‍යාවක්? ඇයි රූප අවිද්‍යාවක්? දැන් ඒක හොයන්න. ඇයි ඒකට සංකතයි කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා බාරගත් කරගෙන තියනවා. දැන් මොනවද හේතු ප්‍රත්‍ය? ඇහි හේතුපත්‍ය මොනවද? ඒලා හොයන්න. සමුදය හොයන්න. සමුදය ලැබුවොත් සතිපට්ඨානෙ වැඩේ. සමුදය ධර්මානුපස්සී වෙන්න පුළුවන් සමුදය වාරයක්. සමුදය වාරයක් නැතුව අරපාඩණය කිව්වට හේතුපත්‍යෙන් හඳගත්තා කියලා මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ පාඩම් කරගන්න. දැන් ඇහි සමුදය මොකද? වෙනම දේවල් දාන්න එපා. ආහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඇහි සමුදය මොකක්ද? ඇහි සමුදය දැන් සමුදය ධර්මානුපස්සී වෙන්නේ කොහොමද? ඇහැ හටගත්තේ කොහොමද? රූප පේන්නේ. දැන් මේ මොහොතේ ඇහැ හටගත්තේ රූප පේන හින්දා අපි ඇහක් තියනවානේ. නේද? දැන් රූප පේන හින්දා පෙනීම නිසා අපි ඇහක් තියනවා කියලා විශ්වාස කළා, උපකල්පනය කළා. නැතුව ඇහැ දැකලා නෙමෙයි ඇහැ තියනවා. පේන නිසා. නේද? ඒක පේන නිසා කරපු උපකල්පනය. හිතෙන් හිතාගත්ත එක. හිතෙන් හිතාගත්ත ස්වභාවයක් කොයි දැනගත්තද? ඇහැ තියෙන්න ඕන පේන්න නම් කියන එක සිතුවිලි මාත්‍රයක් විතරයි. මන ධර්ම මනෝ විඥාන. තේනීම සිද්ධ වෙන්න නම් ඇහක් තියෙන්න ඕන. එහෙනම් ඔය දැනගත්තේ ඇත්තට තියෙන ඇහත හිතෙන් පෙන්නපු ඇහ. හිතෙන් පෙන්නපු ඇහ. හිතෙන් පෙන්නපු ඇහ අල්ලන්න පුළුවන්ද? සතර මහා ධාතුයෙන් හැදිච්ච එකක්ද? භෞතික රූපයක්? නැහැ. මනෝමය. ඒ මනෝමය දෙයක් තියෙන දේ ශරීර කොටසක් කලේ මෝඩය. අන්න ඔකල්. අර වතුරේ බල්ලා හැදුවා වගේ අපිත් හැදුවා ඇහැ. ඇහැ කියන රූපයක් හැදුවා නේද? සතර මහා ධාතුන් ඇවිත්. ශරීර කොටසක් හැදුවා. අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ පිටෙන් හදපු එක එළියට එනවා කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ මං හිතුවත් නැතත් ඕක තියෙනවා. දැන් බල්ලා විශ්වාස කරන්නේ මං මොනවා හිතුවත් නැතත් වතුරේ බල්ලා ඉන්නවා. නේ? අපි තැහැගෙන හිතන්නේ එහෙම නේ. මං මොනවා හිතුවත් නැතත් ඇහැ තියෙනවා. එහෙනම් එකම එකම මට්ටමේ ඉන්නේ. තාම පුරුද්ද ගෙවිලා නැහැ. මොන පුරුද්දද? බල්ලෙක් කියලා එක දෙලා හිටියේ පුරුද්ද. දැන් ලෝකෙට ආයේ පුරුද්ද ගෙවිලා නැහැ. ලෝකෙට ආයේ පුරුද්ද කඩා ගන්න බුදුදහමෙන් විතරයි පුළුවන්. ආරය දැසි. මේක තේරුම් ගන්නවා. හරි. මේ ලෝකෙට ආයේ පුරුද්ද කඩ නැහැටි තමයි ලෝකෙන් එතර වෙන හැටි තමයි පවති නැත්ත දකි. අපි හිතාගත්තු එක ඇත්ත කරගෙන හරියන්නේ නැහැ. නේද? පවතින යථාභූත ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මහා සාරායන සූත්‍රෙදි කියනවා. ඇසර් ගැන ඥානං පස්සං යථාභූතං. යථාභූත ස්වභාවය දන්න දකින්න කෙනෙක්. මේ සාමාන්‍ය කෙනා අඥානං අපස්සං යථාභූතං. චක්කුම් බික්කවේ අඥානං අපස්සං යථාභූතං. ඇහැකින් මේක ගැන දන්නේ නැහැ. අහලත් නැහැ දන්නේ. ඇත්ත ඇති. එයාගේ තණ්හාව වැඩෙනවා. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. එතකොට ඇහැ චක්කම් දෙක්කවේ ඥානං පස්සන් යථා භූතං වෙන්න තියෙනවා. ඇහි යථා භූත ස්වභාවය අහල දකින්න කෙනෙක්. දන්න දකින්න කෙනෙක්. ඥානං පස්සන් යථා භූතං. එහෙම වුණත් සාස්ව හෝති සම්මාදිට්ඨි. එහෙම වුණත් සම්මාදිට්ඨියද? ඇහි ඇත්ත යථා භූත ස්වභාවය දන්න දකින්න කෙනෙක් වුණොත් ඔන්න සම්මාදිට්ඨිය ඇති වුණා. සම්මාදිට්ඨිය ඇති වුණොත් මාර්ගේ වඩන්න සුදුසුකම ලැබුණා. මගපල් ලැබුණා නෙමෙයි. මාර්ගේ පටන් ගන්න ලෝකෙන් එතර වෙන මාර්ගේ පටන් ගන්න සුදුසුකම ලැබුණා. ඔය සුදුසුකම ලැබුණේ නැත්නම් මගපල් කොහෙත්ම ලැබෙන්න විදිහක් නැහැ. බුද්ධ දේශනාව. ඔය සමාධියේ ඉඳලා ඇහැක් කැඩෙලා බිඳලා යනවා දැක්කයි කියලා එහෙම ලැබෙන මගපලයක් නෙවෙයි. දැන් මතකයි. අස්වාහයෙන් ඉඳින් ලැබෙන මඟපල යැතරියම නැහැ. ප්‍රඥාවෙන් ලබන එක එහෙම නැති වෙන්නේ නැහැ. ඒකට ඇහි යථාභූත ස්වභාවය. දැන් ඊළඟට ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගත්තොත් ඔන්න ඇහැ යථාභූත ස්වභාවය දැක්ක. ඇහැ පටිච්ච සමුප්පන්න ධර්මයක් බව දකින්නවා. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ ඇති කල්දී මේ වේ මේ නැත්නම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. එතකොට මොකද්ද මේ ඉමස්මි? සමුදය. සමුදය ඇති කල්දී ඵලය. සමුදය එදුන්නේ නැත්නම් ඵලය උපදින්න බෑ. උපදින්න කියන්නේ නිරෝධය. උපදී සමුදය නැත්නම් ඵලයක් වෙන කතා කරන්න බැහැ. අපි කතා කරන්නේ ඇති වෙලා නැති වුණ හැබැයි දැකීමට ඇති වුණා ඒක එන්නම නැති වුණා. පෙරගති වීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඔය පටිච්ච සමුප්පන්න බව නෙවෙයි ඵලයට දිද්ද උනේ. ඇහැ කියන ධර්මතාවේ කලින් තිබුණේ නැහැ. දැන් හටගත්තා. ඊට පස්සේ ඉතුරු නැතුවම නැති වුණා. මොකක් ගැනද මේ කතා කරන්නේ? ඵලය. ඇහැ කියන ඵලය. සමුදය දැක්කද? නැහැ. සමුදය දැක්කේ නැත්නම් පටිච්ච සම්පන්න බව අවබෝධ කරන්න පුළුවන්ද? නැහැ. මොකද පටිච්ච සම්පන්න කියන්නේ සමුදයයි ඵලයයි අතර සම්බන්ධය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඔය ධර්මතාවයේ දකින්න සමුදය හොයාගත්තේ නැත්නම් පුළුවන් වෙයිද? දැනේ. පටිච්ච සමුප්පන්න බව දකින්න සමුදේ හොයාගත්තේ නැත්නම් පුළුවන් වෙයිද? බැහැ. එහෙනම් සමුදේ ධර්මානුපස්සී නොවි මේ වැඩේ කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මේ සතිපට්ඨානෙන් තොර මාර්ග තියෙන්න පුළුවන්ද? දැන් පේනව නේද? ඇයි මේකට ඒකායන මාර්ගය කියන්නේ? ඒකායන මාර්ගය වේ මාර්ගෝ සත්තානං සුද්ධය එහෙනම් සත්තානං සමුදය හොයාගත්තේ නැත්නම් සංකතයි කියලාවත් කියන්න පුළුවන් දරුවා. හේතුප්‍රත්‍ය හොයාගත්තේ නැත්නම් කඩපාඩමෙන් හේතුප්‍රත්‍ය නිසා කිව්වට හරියන්නේ නැහැ. නේද? අනේ හින්දා කියන්නේ මොකක් හින්දාද කියන එක හොයාගත්තොත් ඒ කතාව කියන්නේ. ඕක හොයාගන්න නැතුව නෑ නෑ ඇහැ සංකතයි ඇහැ සංකතයි කියලා කිව්වට හරියන්නේ නැහැ. සමුදේ වෙන්නවා කිව්වොත් මේ සමුදේ හින්දායි ඇහැ. මේ සමුදේ යෙදුන් නැත්නම් ඇහැත් වෙන කතා කරන්න බෑ. ඇහැ උපදින්නේ නෑ. නිරෝධ ධර්ම. කියන කතාව තමන්ට බය නැතුව කියන්න පුළුවන් නම් ඔන්න ඇහැ පටිච්ච සමුප්පන්න බව දැක. ඇහැ සංකතයි කියලා දැක. අනිත්‍ය කියන්නේත් ඕකමයි. අපි දැන් ඉන්නේ ඇහැ නිට්ටිය කරගෙන. ඇහැ ගැන කතා කරන්න පුළුවන්. ඇහැ කියලා ස්වභාවයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ අපිට ඇහැ ඉපදිනවා. අපි ඉපදුනේ කොහොමද කියලා හෙව්වේ නැහැ. සමුදේ ධර්මානුපස්සී මේ නැහැ. ඒතර මාය දීපු ඇහැ අල්ලගෙන ඒකේ ලක්ෂණ ටික බල බල ඉන්නවා. ඔය ඇහැ අනිත්‍යයි, ඇති වෙනව නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කිව්වේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපස්ස අත්තංගමෝ කියලා කෙනෙක් දැක්කොත් අන්න අනිච්ච සංඥාව වඩනවා. කෙලෙස් දුර වෙන අනිච්ච සංඥාව වඩනවා කියලා බුද්ධ දේශනා ගොඩ සූත්‍ර ගොඩ ඇති වෙලා නැති වෙන කතාව නිවේ. ඒකට වෙනම වචන තියෙනවා විපරිණාම ධර්ම. අඤ්ඤ තත්තං අඤ්ඤ තත්ත්වයටපත් වෙන විපරිණාම ඒ ලෝකෙට අයිති නැත්තා. පටිච්ච සමුප්පන්න බව නිවේ. පටිච්ච සමුප්පන්න භවයේදී මේ හේතුඵල සම්බන්ධය මේ සමුදය නිසයි ඵලය. සමුදය ඇති තාක් ඵලය තියෙනවා. බල්ලගේ මෝඩකම තියෙන තාක් කල් වතුරේ බල්ලා ඉන්නවා. අපේ මෝඩකම තියෙන තාක් කල් ඇහැරෙයි. බල්ලගේ මෝඩකම තියෙන තාක් කල් වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම යෙදුන් නැත්තම් වතුරේ බල්ලා ඇති වෙලා නැති වෙනවද? උපදින්නේ උපදින්නේ නැහැ. මොකද උපදින්න හේතුවේද? එහෙනම් මේ අවිද්‍යාවෙන් උපන්නේ නැහැ. අවිද්‍යාව දුරුණ මනසකට, අවිද්‍යාව නොයෙදෙන මනසකට නැහැ උපදින්නේ. ඇති වෙලා නැති වෙනව නෙවෙයි. ඇති වුණොත් මෝඩකම එනවා. හරි. උපදින්නේ නැහැ කියන තැන තමයි නිරෝධ. අන්න නිරෝධ ධර්මයක් කියලා සාක්ෂාත් වෙනවා. සමුදය හරියට දැක්කොත්, සමුදය මෝඩකම අවිද්‍යාව කියලා දැක්කොත් එතන නුවණක් එනවා. එහෙනම් ඔබේ ඇත්ත තත්ත්වේ නිරෝධ ධර්මය. මෝඩකම මතනේ උපදින්නේ. ඔව්. ඒ කුරාණ කර්මය අපිට තියෙන්නේ මෝඩකම යෙදෙනවා. ඇහැ හදන්න උදව් වෙනවා පුරාණක. ඇහැ හැදුවොත් මෝඩකම යෙදෙනවා. ඒකට මෝඩකම තියෙනකම් පුරාණ කර්ම වලට වැඩ කරන්න පුළුවන්. අවිද්‍යාව තියෙන. නේද? වතුරේ බල්ලෝ හදන්න පුළුවන් මෝඩකම තියෙනකම්. මේ පුරාණ කර්මයට තමයි බල්ලෙක් පේන්නේ. ඒ උට තරහරම් පුරාණ වෙන්නේ ඒ හින්දා. පුරාණ කර්මයට දාලා අතීතයට දාලා හරියන්නේ නැහැ. මේ මොහොතේ මෝඩකම හින්දායි පුරාණ කර්මයට වැඩ කරන්න ඉඩදුන්නේ. නේද? මේ මොහොතේ මෝඩකම, මේ මොහොතේ අවිද්‍යාව, වර්තමාන අවිද්‍යාව මතයි වර්තමානයේ සකස්. ඒ සකස් කරන්න ඕ පුරාණ පෙර නිමිත්තක් උදව් වෙනවා. එහේ මොන වගේද ඇහුවොත් කියයි පරණ එකතු කරගත්තා කියලා. සුදු පාට එකක කළු ඉංග්‍රීරියාවක් තියෙන ඔය පුරාණ කර්ම. ඇදලා ගන්න. පෙර ඇසු. නේද? අර බල්ලා මොන වගේද කිව්වොත් ඔන්න පුරාණ කර්මය ඇදලා ගන්න. තේරෙනවද? ඒ පුරාණ කර්මයේ යෙදුනේ මේ මොහොතේ අවිද්‍යාව නිසා. මේ මොහොතේ අවිද්‍යාව යෙදුනේ නැත්නම් පුරාණ කර්ම වලට මොකවත් කරන්න බෑ. තේරෙනවද? මේ මොහොතේ මෝඩකම යෙදුනේ නැත්නම් පෙර කර්ම වලට මුකුත් කරන්න බෑ. ඒ නිසායි රහත් වෙන්න පුළුවන්. නැත්නම් රහත් උනත් ඒ පුරාණ කර්ම ටික තියෙනවනේ එහෙම තමයි පිටින්නේ. රහත් උනත් දුක ඉවර වෙන්නේ පුරාණ කර්ම ටික ඉනවා කියලා කියන්නේ. ඒක බුදුදහම නෙවෙයි. රහතන් වහන්සේ කියන්නේ දුක සම්පූර්ණයෙන් ඉතුරු නැතුව නිරෝධ කරපු මනස. අවිද්‍යාව දුරු කරපු මනස. මේ මේ ලෝකෝත්තර දර්ශනය තේරුම් ගත්තේ නැත්නම් ඕවා තේරුම් ගන්න බෑ කැටලෙන්නේ. එක එක මත හදාගන්න. අවිද්‍යාව තියෙන තාක්කල් දුක තියෙනවා. අවිද්‍යාව ශේෂයක් නැතුවම නිරෝධ කළොත් අසේස විරාග නිරෝධ. එතනින් ඔක්කොම ඉවරයි. ඉවරයි කියන්නේ ඉවර වෙනව නෙමෙයි උපදින. උපදින සමුදය යෙදෙන්නේ. සමුදය නැත්තම් නිරෝධ. සමුදය යෙදුනොත් ඵලය තියෙනවා. සමුදය යෙදුනේ නැත්තම් නිරෝධ. නිරෝධයි කියන්නේ ඉපදිලා උපදින. උපදින්න නැති එකක් මෝඩකම මත උපද්ද ගන්න පුළුවන්. දැන් වතුරේ බල්ලා ඉපදිලාද? නෑ. මොන මෝඩකම මත උපද්ද ගන්න පුළුවන්. උපද්දගෙන පරිහරණය කරන්න පුළුවන්. බල්ලෙක් උපද්දගෙන ඌට මුරන්න පුළුවන්. ඇහැක් උපද්දගෙන ඇහැට තණ්හා කරන්න පුළුවන්. මෝඩකම තියෙන එකට ඕන උපද්දගෙන තණ්හා කරන්න පුළුවන්. යථාභූත ස්වභාවය මේක නිරෝධ ධර්මය. නිරෝධ ධර්මයක් කියන්නේ නැති වෙන ධර්මයක්ද ඉපදුන් නැති ධර්මයක්ද? ඉපදුන් නැති. අපේ මෝඩකම මත උපද්ද ගත්තට මෝඩකම දුරු වුණ මනසට නිරෝධ. ඒකටත් බලන්න ඕන. දැන් අජ්ජත් රූපෙත් කායනුපස්සී වෙනවා වගේම බහිත් රූපෙත් කායනුපස්සී වෙන්න ඕන. ඉතින් අජ්ජත්සං ආකායේ කායනුපස්සී විහෙරති බහිත්තරවා කායේ කායනුපස්සී විහෙරති. ඇත්ත දකින්න ඕන නම් ඔය දේ කරන්න. කායනුපස්සී කියන්නේ සමුදය හොරගන්න. නේද? සමුදය නෙවෙයි නැත්තම් සතිපට්ඨානේ පටන් අරගෙනවත් නැහැ. මතක තියාගන්න. හරි සමුදය ධර්මානුපස්සීය කියන්නේ සතිපට්ඨානේ පටන් ගන්න තියෙන්නේ. සමුදය බැරිවේ නැත්තම් සතිපට්ඨානේ පටන් අරන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙන්න විදිහක් නැහැ. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන දේවල් අවබෝධ වෙන්න විදිහක් නැහැ. ඔය ඉන්නේ ඇති වෙලා තියෙන ඒවා නම් අවබෝධ වෙයි. හැබැයි ඒ බව දැනගත්තු මම හිතුවේ. මම දුරු වෙන්නේ නැහැ. හොඳයි දැන් පොඩි විවේකයක් ගන්න. ඕක ගැන ප්‍රශ්න එහෙම තියනවා නම් ටිකක් කල්පනා කරලා අහන්න පුළුවන්. හා විනාඩි 10ක විවේකයක් ගන්න.